Order, please. Abhinav Mantrivaryange Nilapathinama ho Diruma Kurunagala Mathuna Kottashe Parliamentary Mantri Garu HMDB Herat Mathuma. Tirumadima Matra Metuna Kottashe Parliamentary Mantri Garu Manoj Prasanga Heva Gampalage Metuma. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුඩා විධානලාගේ ශාන්ත බණ්ඩාර මැතිතුමා. කථානායක රවිසින් කරන ලබ නිවේදන මාතර දිශික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දසිරි ගජිතුරුල මහතාගේ අභාවය පිළිබඳව මෙම පාර්ලිමේන්තුවේ දන්වා සිටින්නේ බලවත් කනගාටු වෙනි. එතුමාගේ අභාවයෙන් අපට සිදු වූ ඇති පාඩුව ගැන අප දැඩිසේ දුක් වන අතර මෙම ගරු මන්ත්‍රීවරයාගේ පවුලේ අය වෙත අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව මෙම පාර්ලිමේන්තුව වෙනුවෙන් මම දන්වනු කැමැත්තෙමි. මේ පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනා මතු දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. නිවේදන අංක දෙක ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතන සංස්ථාගත කිරීමේ නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සම්බන්ධ නිවේදනයක් කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගරු වෛද්‍ය තුෂිතා විජයමාන මැතිණිය විසින් 2019 ජූලි මාස 11 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 U5 A ව්‍යවස්ථා ප්‍රකාරව සෑම පළාත් සභාවකට මුහු කර ඇති අතර ඒ පළාත් සභාවේ අදහස 2019 සැප්තැම්බර් 11 වන දිනට ප්‍රථමව පාර්ලිමේන්තුවට එවන් ලෙස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52A යටතේ ඉල්ලා සිටින ලදී. ඌව පළාත් සභාව විසින් දන්වා ඇත්තේ පනත් කෙටුපත එකී පළාත් සභාවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප ඇති බවයි. අනෙකුත් සියලු පළාත් සභා විසුරුව හැර ඇති අතර බස්සාහිර සහ දකුණු යන පළාත් සභාවල ප්‍රධාන ගිටිකම්වරුන් විසින් දන්වා ඇත්තේ එකී පළාත් සභා විසුරුව හැර ඇති බැවින් පනත් කෙටුපත පිළිබඳ සිය මතයන් ඉදිරිපත් කිරීමට හැකියාව නොමැති බවයි. එසේ වුවද උතුරු පළාත් සභාවේ ආණ්ඩුකරවරයා සහ සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විසින් මේ සම්බන්ධයෙන් සිය මතය දන්වා එවා ඇතිමුත් එම දැනුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දන්වා ඇති ක්‍රියාපරිපාටි අනුව විධිමත් සිදු කර නොමැත. නැගෙනහිර වයඹ මධ්‍යම සහ උතුරු මැද යන පළාත් සභාව විසින් ප්‍රතිචාර දක්වා නොමැත. පළාත් සභාව විසින් දන්වා ඇති අදහස් කර්මාන්ත හා වාණිජකාර දුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපකාර සංවන්ද සහ බුද්ධිය පුහුණු සහ නිපුණතා සංවන්ද අමාත්‍යාංශ වෙත යොමු කළ යුතුයයි නියෝග කරමි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාවේ රැස්වීමක් 2019 සැප්තැම්බර් 17 දින අඟහරුවාදා එන මද දින අපරභාග 3ට ගරු කථානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්වීම නියමිත බැවින් ඊට පෙර සහභාගී වන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපින ඒකරාදී පිළිගැන්වීම අංක 1 ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද සහ යෞවන කතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2018 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2015-2016 වර්ෂය සඳහා සීමා සහිත රක්නා ආරක්ෂක ලංකාහි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කළ යුතුයි මම යෝජනා කරමි. 2018 වර්ෂයේ සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 හයවැනි මාසේ 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ 3 වෙනි වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 6 වෙනි මාසේ 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ 3 වෙනි වාර්තාවේ මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 6 වෙනි මාසයේ 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ 3 වෙනි වාර්තාවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ 2017 වර්ෂයේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 වරන් 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මෙම අවස්ථාවේ ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 අංක 35 දරන මුදල් පනතේ 50 වෙනි වගන්තිය සමග කියවිය යුතු 19 වෙනි වගන්තිය යටතේ මෝටර් වාහන මත සුපෝගභෝගී බද්ධ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 මාර්තු 5 වෙනි දිනට අංක 2113 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, 2018 අංක 35 දරන මුදල් පනතේ 50 වෙනි වගන්තිය සමග කියවිය යුතු 19 වෙනි වගන්තිය යටතේ මෝටර් වාහන මත සුපෝගභෝගී බද්ධ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 මාර්තු 7 වෙනි දිනට අංක 2113 46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, 2018 අංක 35 දරන මුදල් පනතේ 51 වෙනි වගන්තිය සමග කියවිය යුතු 19 වෙනි වගන්තිය යටතේ මෝටර් වාහන මත සුපෝගභෝගී බද්ධ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 අප්‍රේල් 9 වෙනි දිනදී 2118/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 69 වෙනි වගන්තිය සමග කියවිය යුතු 33 වෙනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ගණන් බේරා වසා දැමීමේදී හිමිකම් පෑම්වල ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 මැයි 31 වෙනි දිනදී අංක 2125 58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාජි කටයුතු දිකාලී නවතන්නු පුද්ගල නියමත පදිංචි කිරීම සමපකාර සංවන්ද සහ වෘත්තීය පුහුණු සහ වෘත්ති නිපුණතා සංවන්දන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂයේ සඳහා වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහා මාර්ග මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහණය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 6 වෙනි මාසයේ 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ 3 වෙනි වාර්තාවේ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් 2019 හයවැනි මාසේ 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභා වාරයේ 3 වෙනි වාර්තාවේ විදුලි සංදේශ විදුලි රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 න් 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙතම කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාර්ක සභාව වාර්තා පිළිගැනීම අධ්‍යාපන මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධේශන කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු මහාචාර්ය ආශිව අමරසිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම. සමාවෙන්න ආශිව මහාසිංහ.
අධ්‍යාපනයේ සහ මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ තියමු කරන ලද 108 අධිකාරය කර්මාංශාල ආඥාපනත යටතේ නියෝග වූ සම්බන්ධුන එකී කාර්ක සභාවේ වාර්තාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු බුද්ධික පතිරණ මැතිතුමා පෙත්සම් දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාතර පාලටුව ගල්පමුණ අංක 326 ඇලයිරක් තුනතරණ ස්ථානයේ පදිංචි අංජුල සමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර මැද්දවත්ත SK නගරයේ යන ලිපිනයේ පදිංචි නිශාන්ත සමරවීර මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්වමි.
ගරු සුසන්ත පුංචිනේ මැතිතුමා පෙත්සම් හතරයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ 7 වොක්සෝල් වීදි අංක 175 දරණ ස්ථානයේ පදිංචි චමින්ද බණ්ඩාර ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්, නිවිතිගල දොළොස්වල ශ්‍රී ජයවර්ධනාරාමේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම්පල මෛත්‍රී මූර්ති හිමියන්ගෙන් ලැබුණු පෙත්සමක්, කන්තලේ පරාක්‍රමාවත අංක 53 දරණ ස්ථානයේ පදිංචි K චන්සිරි මහතාගෙන් සහ තවත් 4 ලැබුණු පෙත්සමක්, කොළඹ 5 සමුල් නිවාස අංක 38 දරණ ස්ථානයේ පදිංචි WK නාලකර සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නංජ දයාතිස්ස මැතිතුමා පෙත්සම් හතරයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහරගම හයි ලෙවල් පාර අංක 324 න් 1 දරණ ස්ථානයේ පදිංචි DS විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මතුගම් බණ්ඩාරනායක මාවත අංක 73 දරණ ස්ථානයේ පදිංචි KA පාලිකා ප්‍රියන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, දොරංගොඩ ගංගෙම හර්මන්වත් අංක 106 දරණ ස්ථානයේ පදිංචි P සඳසිරිද සිරිලෝ අභයගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, නොච්චියාගම දොඹවලගම අංක 43415 ඇලිරක් 3 දරණ ස්ථානයේ පදිංචි EDVM සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
බොහොම ස්තුතියි. පෙත්සම් මහජන පෙත්සම් කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු මහින්ද අමරේර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ අවස්ථාවේ ප්‍රධාන කාරණයක් මේ රටේ විශාල වශයෙන් මතුවෙන කාරණයක් පිළිබඳව ඔබතුමා දැනුවත් කරන්නේ, මේ ඔබතුමාත් අපි සියලුම දෙනා සුරාවට විරුද්ධව කටයුතු කරන කණ්ඩායම්. මේ පසුගිය ඊයේ දිනේ පත්තරේ තියෙනවා විෂය භාර ඇමති නොදන්නා නව සුරාබදු බලපත්‍ර 84ක් ලබා දීලා කියලා. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී මේක සත්‍ය තොරතුරක්, සුරාබදු බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඉතින් මතට එරෙහිව වැඩසටහන් රාශියක් දියත් කරන මේ වෙලාවේ මේක ඉතාමත් අකටයුත්තක් කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම මේකෙදි තොරතුරු අපිට ලැබිලා තියෙනවා, මේකෙදි මුදල් එකතු කිරීමක් කරනවා මේ බලපත්‍ර ලබා දෙනකොට. ඒකෙදි ප්‍රකාශ ඒ අය මුදල් ඉල්ලන අයගේ මට නම්බරත් එක්කම දෙන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමනි. සිරිකොත අරමුදලට රුපියල් 100,000 එක්ක කියලා තමයි ඉල්ලන්නේ. මේක ඇත්තද බොරුද කියන එක පිළිබඳව මම ඉල්ලා හිටිනවා පරීක්ෂණයක් තියන්න කියලා. මේකේ පරීක්ෂණයක් තියලා සත්‍යතාවය හෙළිදරව් කරගන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා.
ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පසුගිය සතියේ මේ පාර්ලිමේන්තුවේ කිව්වා යහපාලන ආණ්ඩුව බලයට පත්වෙච්ච දාය ඉඳලා එකම මන්ත්‍රීවරයෙක් මේ බලපත්‍ර අරන්නේ නැහැ කියලා. ඒක එකම වගකීමකින් කියනවා. අපි ඉල්ලුවෙත් නැහැ, මේ ගැන සාකච්ඡාවක්වත් තිබෙන්නේ නැහැ. මේ පත්තර දැන් මැතිවරණ කාලෙස ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පත්තරවල තියෙන දේවල් අල්ලගෙන මේ බඩ ගහන්නනේ. මේ බඩ මෙවට පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නත් හොඳ නෑ. මම හැමදාම කිව්වා පසුගිය අවුරුදු 5 එකපාරටම ඉල්ලලත් අපි මේක සාකච්ඡා කරලත් කැබිනට් එකේ සාකච්ඡා කරලත් අනිත් එක මේ ප්‍රශ්නේ ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මත උනා මංගල සමරීර ඇමතුමා පැහැදිලිව කිව්වා එහෙම කිසිම දෙයක් නැහැ කියලා.
හොඳයි.
මේ පත්තරවල මේ ගරු නියෝජක කතානායකතුමනි
සභා නායකතුමාගේ අවස්ථාවෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්න.
ගරු නියෝජක කතානායකගේ මේ පත්තරවල දින බේගල් හැමදාම මේ පාර්ලිමේන්තුව කතා කරන්න කියොත් වෙන වැඩක් නැහැ.
හොඳයි.
අත්තරල් දින අමු බේගල් මේ මැතිවරණ කාලේ නඩු දාන්න මොනවද?
හොඳයි හොඳයි. බන්දුර ගුණාදර මැතිතුමා මේ මෙතනින් එහාට මේ කාන්නේ අපිට සාකච්ඡා කරන්න බෑ.
ගරු නියෝජක මේ කතානායකතුමනි
ඔබතුමාට අවස්ථාවක් දෙනවා එතකන් ඉන්න පොඩ්ඩක්.
මීට පෙරත් මේ ගරු සභාවේ මන්ත්‍රීවරේ උසාවිය ඉදිරියේදී සාක්ෂි දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය දෙනෙකුට තැබෑරුම් බලපත්‍ර තිබෙනවා කිව්වා. දැන් මුදල් අමාත්‍යවරයා කියලා තියෙනවා එතුමා නොදෙනුවත්වම මේ බලපත්‍ර දීලා තියෙනවා කියලා. ඒවා මාධ්‍යවල ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුවට මුදල් විෂය භාර අමාත්‍යතුමා ඇවිල්ලා අපි කියන්නේ බලපත්‍ර දීලා තියෙන්නේ කාටද? දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව නන් ලයිස්තුව ඉදිරිපත් කරන්න.
හොඳයි. ඒක ඒ පිළිබඳව අවශ්‍ය නියෝග දෙනවා. ගරු චමින්ද විජේසිරි මැතිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි බලපත්‍ර ප්‍රකාශය
මම අවස්ථාවක් දෙන්නේ
එතුමාට. පත්‍රයේ තියෙන කාරණේ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට කියලා කවුරුව ඉල්ලනවා කියන කාරණේ මේ මඩ ගැසීමක් ඇටියට මේ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ පාර්ලිමේන්තුවේ තියෙන මේ වැඩපිළිවෙල එතුමාට පුළුවන් ජනාධිපති කොමිෂමක් දාන්න. ජනාධිපති කොමිෂන් දානවා.
හරි බොහොම ස්තුතියි.
තාල නම් දෙන්න.
ගරු ලක්ෂ්මන් යාපා බෙවදන මැතිතුමා. ගරු ලක්ෂ්මන් යාපා බෙවදන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා සඳහන් කරා මේක මේ පත්‍රවල තියෙන බේගලක් කියලා. නමුත් මුදල් අමාත්‍යතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් කරනවා කියලා මුදල් අමාත්‍යතුමා නිවේදනයක් දුන්නා. එතකොට ඒක නිසා මේ පත්‍රවල තිබිච්ච එකක් බේගල් නෙමෙයි. මේක හොයලා කරුණාකර මේ ලයිස්ට්ව ඉදිරිපත්
කරන්න. හොඳයි. මේ පිළිබඳව එතුමා දැනුවත් කරනවා. බොහොම ස්තුතියි. මහින්ද අමරේ මැතිතුමා
නෑ මේ සඳහන් කරන නිසා කියන්න කැමති මම ඊටමත් වගකීමෙන් කියනවා මම සූදානම් දුරකථනාංක කීපයක් ලබා දෙන්න මේ මුදල් ඉල්ලු කට්ටිය මම කියන්නේ කොහාටද ගත්තේ කියලා එහෙම ඔබතුමාලටත් හොඳ නෑ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න මම දුරකථනාංකය දෙන්න
ඒ පිළිබඳව ගරු මුදල් අමාත්‍යතුමා දැනුවත් කළා එතුමාගේ ප්‍රකාශයක් ලබා ගන්න කටයුතු කරන්න
මේක නිවැරදි කිරීමක් කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් අමාත්‍යතුමා මෙහෙම සිද්ධියක් වෙලා නෑ කියලා අඩු ගානේ පත්තරේට නිවේදනයක් යවන්න
හරි බොහොම සෝදි ගරු මනපර මැතිතුමා අවසාන කාරණේ
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි රජයක් වශයෙන් අපේ රජයේ වැරද්දක් අඩුපාඩුක් වුණොත් කොමිෂන් සභාවල් පවත් කරලා පවා අපේ ඇමතිවරු පවා කොමිෂන් සභාවල්ට ගිහිලා උත්තර දීලා නිවැරදි අගමැතිතුමා පවා කොමිෂන් සභාවට උත්තර දීලා විනිවිද පේන පාලනයක් ඇති කරගෙන යද්දි මෙතුමා ඇවිදilla අපිට කියනවා ලිඳලඟ කරපු කතාවක් අහගෙන ඇවිල්ලා මේක මේ සිරිකොතරේ දාන්නේ මට ආරංචි වුණා
බොහොම සෝදි
මේ වගේ සභාවක්
මම සෝදේ වාර්ෂික පේදුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරෝ හේෂා විතානගේ මැතිතුමා ගරෝ හේෂා විතානගේ මැතිතුමා ඔබතුමා ප්‍රශ්න අහන්න ප්‍රශ්න අංක 1
ගරෝ නියෝජ්‍ය කතානායකතුමනි අපේ මහින්ද අමරේල මන්තුමාගේ අහනවා අර ජනාධිපතිතුමාගේ දූගේ හෝටලයකට දීලා තියෙන එක ගැන පොඩ්ඩක් මතක් කරලා කතා කරන්න
ප්‍රශ්න අහන්න ගරෝ මන්තිතුමා කරුණා කරලා
එහෙමනම් ඒවත් වැරදි කියලා පටන්
ප්‍රශ්න අංක 1
ජනාධිපතිතුමා ඉස්සෙල්ල දෙන්න ඕන මේ එකක් ජනාධිපතිතුමා
ප්‍රශ්න අංක 1 අහන්න ගරෝ මන්තිතුමා
එතුමා දැර්ශයක් නොදී කොහොමද මේ පත්‍ර කෑලි වල තියෙනේ ඔය
කියන්නේ ප්‍රශ්න අංක 1 ගරෝ මන්තිතුමා අහන්න
මගේ ප්‍රශ්නෙට දැන් උත්තර දෙන්න
ප්‍රශ්න අංක 1
මං අහනවා
ගරෝ අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභාව පළාත් මාර ඇමතුමා ඇසීමට
අතියක් කල්ලිලා තිබෙනවා
ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විශේෂ මැතිතුමා
මමත් අහනවා නියෝජ කතානායකතුමා
චතුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන මැතිතුමා ඇසීමට
ගරු නියෝජ කතානායකතුමනි මට සුමානේ කල් දෙන්න
ගරු වෛද්‍ය නයිනි දයිසිස මැතිතුමා ප්‍රශ්න අංක 3
අහනවා ගරු නියෝජ කතානායකතුමනි
ප්‍රශ්න අංක 3 අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුර පළාත් සංවර්ධන මැතිතුමා ඇසීමට
එම අමාත්‍යාංශයෙන් මාස 6ක් කල් ඉල්ලා තිබෙනවා
ප්‍රශ්න අංක 4 ගරු රෝහිණී කුමාරි විජයරත්න මැතිනිය ප්‍රශ්න අංක 4
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන මැතිතුමා ඇසීමට ප්‍රශ්න අංක 4
උත්තර දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි උමා ඔය සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් බොහෝ පිරිසකට නිවස්වල හානි සිදු වී
ඇති බවත් ඒ වගේම එසේ නිවාස හානි වූ පිරිසෙන් 220 දෙනෙක් සිය නිවාස අතහැර දමා යන දැනුම් දී ඇති බවත් දන්නේද කියලා අහලා තියෙනවා ගරු මන්ත්‍රීතුමිය. ඇත්තරම 220ක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමිය 240ක්. 220ක් නෙමෙයි 240ක් නිවාස අතහැර දාලා ගිහින් තියෙනවා. ඒ පිළිබඳව දන්නවා. ඒකෙදි විශේෂයෙන්ම උමාවේ සංවර්ධන ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීමේදී එකී ක්‍රියාකාරකම් නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ඇල්ල හාලියල හපුතලේ වැලිමඩ හා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ක ග්‍රාම නිලධාරී විසින් වාර්තා කරන ලදුව ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කර තක්සේරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු තක්සේරු දෙපාර්තමේන්තුවෙන් සත්‍ය වශයෙන්ම හානි සිදු වී ඇතැයි තක්සේරු කරන ලද මුළු සුළු මධ්‍යම පූර්ණ හානි සිදු වී ඇති නිවාස සංඛ්‍යාව 8010ක් වන අතර 2019/8/30 වෙනි දින වන විට වාර්තා වෙලා තියෙනවා. මේ උමාවේ ව්‍යාපෘති නිසා 8010ක් නිවාසවලට සුළු මධ්‍යම පූර්ණ හානි වශයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒකෙදි බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 4746කුත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 1683කුත් හාලියල 388කුත් කපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 144කුත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 902කුත් ඌව පරණගම 147ක් වශයෙන් තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ 8010න් පූර්ණ හානි වශයෙන් නිවාස 245ක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ප්‍රධාන උමගේ කැණීමවලදී සිදු වූ ජල කාන්දු නිසා පූර්ණ හානියට පත් වූ නිවාසෝ හානි වූ නිවාසවල පදිංචිව සිටීම අනුතරු දායකයි නිරීක්ෂණය කරන ලද නිවාසවල දැඩි බෑවුම්වල වර්ෂා කාලයේදී භූමිය අස්ථාවර වීමේ අවධානමක් සලකා ව්‍යාපෘති ඉංජිනේරුවන් විසින් NBRO ආයතනය කළ ලද නිර්දේශය මත ඉවත් කිරීමට දැනුම් දුන් නිවාස සංඛ්‍යාව තමයි ඒ 245ක් කියලා නම් කෙරෙන්නේ. දෙවනි ඊළඟට අතුරු ප්‍රශ්නයේදී එසේ නිවාස අතහර යන ලෙස දැනුම් දී ඇති නිවාස හිමියන්ගේ නම් හා ලිපිණය කවරේද? ඒක සභාගත කරන්න ගරු මන්ත්‍රීතුමිය 245 දෙනාගේ සභාගත කරන්න පුළුවන්. ඒ වගේම නිවාස අතහැර යාමට පෙර ඔවුන්ට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව ඔබ දන්නේද? එතකොට මේ දීලා තියෙන පොරොන්දු තමයි විකල්ප පදිංචිය සඳහා ගෙවල් කුලී ගැවීම, කඩිනමින් ප්‍රතිස්ථාපනයේ වන්දි ලබා දීම, නිවාස යළි ඉදි කිරීම සඳහා එම භූමිය සුදුසු බව පරීක්ෂා කර සුදුසු නොවන්නේ නම් විකල්ප ඉඩම් ලබා දීම, මෙයින් පූර්ණ හානියට පත් හිමිකම් පරීක්ෂණය අවසන් වූ නිවාස ප්‍රමාණය 183ක් සඳහා මේ වන විට ප්‍රතිස්ථාපන වන්දි මුදල් ගෙවා ඇත. ඉතිරි නිවාස සඳහා තක්සේරු වාර්තාව ලැබී ඇති අතර මේ දිනවල හිමිකම් පරීක්ෂණ සිදු කරමින් පවතී. පූර්ණ හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කර යළි පදිංචි කිරීම, නිවාස කඩා ඉවත් කිරීම, එම භූමිය යළි ඉදි කිරීම හා යළි නිවාස ඉදි කිරීම සඳහා භූමිය සුදුසු බව පරීක්ෂා කිරීම NBRO ආයතනය මගින් පරීක්ෂණ කර නිර්දේශ ලබා ගැනීමට අදියර 2 යටතේ ව්‍යාපෘතිය විසින් කටයුතු කර තිබේ. NBRO ආයතනය මගින් නිකුත් කරන ලද පළමු අදියරේ වාර්තාව 95 සඳහා නිර්දේශ දක්වා තිබේ. නිවාස 31ක් ප්‍රතිසංස්කරණය කර එම නිවාසවලම පදිංචිම සුදුසුයි කියලා තියෙනවා. නිවාස 55ක් කඩා ඉවත් කර එම භූමියවල අලුතින් ඉදි කිරීම සුදුසුයි කියලා තියෙනවා. නිවාස 38ක් කඩා ඉවත් කළ යුතුයි. නමුත් අලුතෙන් එම භූමියවලම ඉදි කිරීම සුදුසු නැහැ කියලා නිර්දේශ දීලා තියෙනවා. නිවාස 119ක් පිහිටි භූමියේ වර්ෂා කාලයේදී නායෑම් අවදානමක් ඇති බවට වාර්තා කරලා තියෙනවා. එම වාර්තාවේ පිටපතක් බදුල්ල දිස්ත්‍රික් ලේකම්, බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත අවශ්‍ය කටයුතු සඳහා යවලා තියෙනවා. ගරු මූලාසනයේ ගලු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතෙන්දි මේ 119 තියෙන්නේ ඇත්තටම ඒ ව්‍යාපෘතිය නිසාමම නෙමෙයි, ව්‍යාපෘතියත් බලපාන්න ඇති. නමුත් ඒක ඊටත් වඩා බෑවුම් ප්‍රදේශයක කල් තියා ගෙවල් හදාගෙන තියෙනවා. මේවාට NBRO එක ගිනා මේගොල්ලන්ට මෙතනින් ඉවත් වෙන්න කියලා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය ප්‍රශ්නයක් කරලා දෙනවා, පීඩාවට පත් 220 පමණ වූ නිවාස හිමියන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලැබුණු පියවර කවරේද? පීඩාවට පත් වූ නිවාස හිමියන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යාංශය විසින් ගන්නා ලද හා ඉදිරියට ගනු ලබන පියවරවන් පීඩාවට පත් වූ නිවාස හිමියන්ගේ ගැටලු විසඳීමට අවශ්‍ය අනුමැතීන් හා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම, තාවකාලික පදිංචිය සඳහා විකල්ප නිවාසල කුලී මුදල් වශයෙන් 2019යි මැයි 31 දක්වා අවශ්‍යතාවයේ අනුව මිලියන 40 1 මිලියන 127190ක් අපි ලබලා දීලා තියෙනවා 732ක මුදලක් ගෙවලා තියෙනවා නිවාසය යලි ඉදිකිරීම සඳහා වන්දි තක්සේරුව කඩිනම් කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් හා දිරිදීමන අමාත්‍යාංශයෙන් ගෙවලා තියෙනවා ගෙවීමෙන් ගෙවලා මේ සඳහා බණ්ඩාරල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 87ක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 95ක් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක් නිවාසයක් සඳහා තක්සේරු කරන ලද මුළු ප්‍රතිස්ථාපන පිරිවැය ගෙවලා තියෙනවා වගේම නිවාස ඉදිකිරීමට සුදුසු භූමිවල සුදුසු භූමිවල නිවාසයන් යලි පදිංචි කිරීමට විකල්ප ඉඩමක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් අත්කර ගැනීමට කටයුතු කර තියෙනවා එහි මිනිමම් කටයුතු අවසන් වූ වහාම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා දීමට බණ්ඩාරල ප්‍රාදේශීය ලේකම් විසින් කටයුතු කරනු ලැබේ
ඔබතුමා මේකේ පළවෙනි අතුරු ප්‍රශ්නය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා අමාත්‍යතුමාට එතුමාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වෙනවා මේ උමාඔය ව්‍යාපෘතිය යටතේ මම අඩුවෙන් දාලා තිබිලා තියෙන 220 240ක් 45ක් කියලා කියනවා එතකොට අතහැර ගියපු සංඛ්‍යාව 8010 දක්වා තියෙනවා ඒ ඔය කිව්ව ප්‍රමාණය පමණයි දැන් මේව අතරේ ගත්තාම ලින් හිඳිච්චේවා නාය ගියපුවා මේව අර ගත්තාම උමාඔය සංවර්ධන වැඩපිළිවෙල යටතේ උමාඔය ආශ්‍රිත ප්‍රදේශයට වෙච්ච යහපතක් නැහැ එනිසා අද ඔය தத்துவෙම මම ගලප ගන්න බලනවා මොරගහ කන්ද ව්‍යාපෘතියට ජලය ගෙනෙන්නට නකල්ස් රක්ෂිතය හරහා උමගක් සකස් කිරීමේ වැඩපිළිවෙලක් හිංගඟ හරස් කරමින් යෝජනා වෙලා තියෙනවා ඒක තුල අපි දන්නවා නකල්ස් රක්ෂිතය කියන්නේ ලෝක උරුමයක් කිලෝමීටර 20ක පමණ උමගක් ඒ හරහා ඒම තුල අද මේ උමාඔයට ඇතු වෙච්ච තත්වය නකල් සුරක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශයට නොවේයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දන්නවා උමාඔය තනිකරම දේශපාලන ව්‍යාපෘතියක් හම්බන්තොට ප්‍රදේශයට ජලය ගෙනියන්න තමන්ගේ ප්‍රතිරූප නගා ගන්න තමන්ගේ හීන හැබෑ කර ගන්න ගත්ත ව්‍යාපෘතියක්. එවැනිම තත්වයක් මම දකිනවා මොරගහ කන්ද සහ කළුගඟ කියන ව්‍යාපෘතිය ඇතුලේ තමන්ගේ හීන හැබෑ කර ගන්නට මේ රටේ ලෝක උරුමයන් ඒ වගේම රක්ෂිත ඒ වගේම ප්‍රදේශයේ ජන ජීවිතවලට හානියක් වෙන්න මේ යෝජනා කරලා තියෙන හීංගඟ හරස් කරලා ගේන අමුණ හදනවාද නැද්ද කියන එක අමුණ නෙවෙයි උමම් මාර්ගය සකස් කරනවාද නැද්ද කියන එක ඔබතුමා මේ සභාවට දැනුම් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි උමාඔයේ ව්‍යාපෘතිය පටන් අරගෙන මේ ලීක් එක පටන් ගත්තේ 2014 තමයි ඉස්සෙල්ලාම මේ සෙනග අවතැන් වෙන්න පටන් ගත්තේ මේ මොකද පහුගිය රජේ කාලේ ඉඳන්ම කාලෙක ඉඳන් ආපු ව්‍යාපෘතියක් 2014 දී පළවෙනි ලීක් එක සිද්ධ වුණා 2016 දී ඊළඟ ලීක් එක සිද්ධ වුණා 2017 දී ඊළඟ ලීක් එක සිද්ධ වුණා ඒක අනුව තමයි මේ පවුල් අවතැන් වෙන්න හේතු වුණේ මෙතුමිය කිව්වා වගේම ඒ ප්‍රදේශවල ලින් වල ජලය නැතුව ගියා මේ ව්‍යාපෘතියත් එක්කම ඒ සඳහා දැනට ව්‍යාපෘතිය මගින් මිලියන 369ක් දීලා තියෙනවා ජල මණ්ඩලයට මේ අයට පානීය ජලය ලබා දෙන්න කියලා. ඉතින් අර කිව්වා වගේ කිලෝමීටර් මං හිතන්නේ 22ක් එහාට තවත් බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මොණරාගල දිස්ත්‍රික්කයේ සඳහා ජලය ගෙනියන්න ඒ වගේම ලංකාවේ තියෙන විශාලම භූගත ජලාශය මෙගාවොට් 120ක් නිෂ්පාදන ජලාශයත් භූගත ජලාශයක් හරහා තමයි මේක යන්නේ. කොහොම වුණත් ඒකේ ඒ මැද තියෙන ප්‍රදේශවල මිනිස්සු අවතැන් වුණා කියන එක දැන් ප්‍රතිලාභයේ රටට ලැබුණත් ජලවිදුලිය ලබා දීලා ඒ වගේම බදුල්ලේ වතුර වැල්ලවායට ගියත් කිව්ව වගේ හම්බන්තොට ගියත් මැද ප්‍රදේශයේ සෙනක යම් පීඩාවකට විඳුනයි කියන එක අපි පිළිගන්න ඕනේ. ඉතින් ගරු මන්ත්‍රීතුමිය අලුත් ව්‍යාපෘතියක් ගැන කතා කළා එතුමියගේ ප්‍රදේශයේ සදා යන්නේක නමුත් මම ඒ ගැන කරුණු හොයාගෙන ආවේ නැහැ. ප්‍රශ්නේ අහලා තියෙන්නේ උමාවේ ව්‍යාපෘතිය නිසා නමුත් එතුමිය කියපු කරුණු සැලකිල්ලට අරගෙන එතුමිය කියපු කරුණු සැලකිල්ලට අරගෙන මට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් සමග එහෙම ව්‍යාපෘතියක් කරනවා නම් ඒ ව්‍යාපෘතිය සඳහා ඒ එතුමියගේ දැක්වූ කරුණු සැලකිල්ලට ගන්න කියන එකත් එහි යම් බාධාවක් වෙනවා නම් ඒක නැවැත්වීමට කටයුතු කරන්නත් පුළුවන්.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමාගේ පළවෙනි පිළිතුර පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ මොකද ඒ අමාත්‍යංශයේ නියෝජනය කරන ඇමතිවරු රාජ්‍ය ඇමතිතුමා හැටියට මේ සරන් ලොකු ව්‍යාපෘතියක් රහසේ කරනවයි කියලා මම හිතන්නේ නැහැ. ඒක කරනවද නැද්ද? එහෙම යෝජනාවක් තියෙනවද නැද්ද කියන කවත් ඔබතුමාට ප්‍රකාශ කරන්න බැරි වීම ගැන මම කනගාටු වෙන ගමන් දෙවෙනි අතුරු ප්‍රශ්නය චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
අර නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාත් දන්නවා අපේ ගරු රාජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ මේ උමාවේ ප්‍රතිලාභ සහ අනාගත ආයෝජන වැඩපිළිවෙල භුක්ති විඳින්න ඉන්න ජනතා නියෝජිතයෙක් ඔබතුමා තැලවය ප්‍රදේශයේ. හැබැයි ගරු ඇමතිතුමනි මම තමයි සම්බන්ධිකරණයේ සභාපති හැටියට ඉන්නේ. ඔබතුමාගේ ওই පිළිතුර තියෙන ඒ ප්‍රකාශයන් සියලු දේම සාවද්දයයි බොරුවක් කියන කාරණේ මුලින්ම කියන්නට ඕන. කිසිම ප්‍රතිලාභයක් ලැබිලා නැහැ මේ වෙනකොට. ඒ නිසා මම කියන්නේ ගරු රාජ්‍ය ඇමතිතුමනි අපි දැක්කා ඊයේ දිනේදී නෙළුම්කෝලන විවෘත කළා ඒකෙ විච්ච සිදුවීම හොරකම් කියනවා වගේම මේකත් ජනතා අයිතියට පත් කරන වෙලාවේ මේක විච අඩුපාඩු හොරකම් කියන ඉර තියන්න එපා. මම ඉල්ලන්නේ ඔබතුමාගේ මෙච්චරයි. ගරු රාජ්‍ය ඇමතිතුමනි දැන් අවුරුදු 7කට ආසන්නයි. මේ සිදුවීම සිද්ධ වුණේ 2012 වර්ෂයේ. කවුරු විසින්ද කවුද කරේ කියන කාරණේ අපි දැන් කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේ අපේ වගකීම යුතුකම වෙන්නේ මේ ජනතාවට ස්ථිර විසඳුමක් හොයන්න. ඔබ දකින්න ඔය උමම කනින වෙලාවේ මේ මොහොතේ සිද්ධ වෙච්ච ආපදාව. අදයි වර්තමානයේ අදටත් හෙටටත් අනාගතයටත් තියෙන ආපදාවක් තමයි ගරු අමාත්‍යතුමනි සිද්ධ වුණේ. දැන් ඔබ කියනවා මේක සිදුවේ මෙහෙම තුල නෙවෙයි සිද්ධ වෙන්නේ විවිධ හේතුන් මත. නෑ ගරු අමාත්‍යතුමනි භූවිද්‍යා පතල් කැලිම අංශයෙන් අහන්න බලන්න. අද පරාතේ මේ ප්‍රාදේශීයවන් කොට්ටාසේ කිසිදෙනෙක් ඉදිකිරීමක් කරන්න බෑ අවසරය දෙන්නේ නෑ. ගම්පෙරළියේ වැඩසටහනට පාරක් හදන්න දෙන්නේ නෑ හදන්න බෑ. විටින් විට නායෑම් යනවා. වර්ෂාව එන මොහොතේත් වර්ෂාව නැති මොහොතේත් භූයාභ්‍යන්තරයේ සිදුවෙන වෙනස් වීම් සියල්ලටම භාජනය වෙන්නේ මේ ප්‍රදේශයේ මිනිස්සු. ඒ නිසා ස්ථිර විසඳුමක් හොයන්න පුළුවන් වැඩපිළිවෙලක් අමාත්‍යංශයට මේක කරන්න පුළුවන් යම් සීමාකාරී ප්‍රමාණයක්. රටේ තියෙන වැදගත් ආයතන රාශියක් සහභාගී වෙලා ජන ජීවිතයේ ගොඩ ගන්නට ඕනේ. කුඹුරු හිමියන්ට වගා කරන්න තැනක් නැහැ. පානීය ජලය නැහැ. ඒ කියන ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තාමත් රජයක් හැටියට අපිට යෝජනා වෙලා නැහැ. ජනතාව සතුටු කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. අන්න ඒ ජනතාව බයෙන් සැකෙන් නැතුව අනාගතය ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය වෙන යෝජනාව මොකක්ද කියලා මම අහන්න කැමති ගරු අමාත්‍යතුමනි.
ගරු අමාත්‍යතුමා.
ඔව්. පළවෙනිම දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2012 පහුගිය ආණ්ඩුව කෝටි ගණන් ණය අරගෙන ප්‍රකෝටි ගණන් ණය අරගෙන මේ අරගෙන කළත් අලුත් රජයක් පත් වුණාට පස්සේ අපි තමයි මේකේ ණය ගෙවන්න තියෙන්නේ රටේ ඉන්න ජනතාවගෙන්. රජයක් මාරු වුණා කියලා ණය ගෙවීම මේ විදිහටම සිද්ධ වෙනවා. රජයක් මාරු වුණා ඒ ආණ්ඩුව කළේ වැරදි වැඩක්. ඒ හින්දා අපි සල්ලි ටික ආපහු අපිට දෙන්න අපි ආපහු දෙන්නම් කියලා එහෙම දෙන්නත් බෑ. ඒ කියන්නේ අපේ වගකීමක් තියෙනවා වර්තමාන රජයට. ඒ ආණ්ඩුව කරේ මොන වැරදි වැඩේ හරි කමන්නෑ. ඒක ප්‍රතිලාභ උපරිමයේ ප්‍රතිලාභ ලැබෙන විදිහට මොකද අපි ඒක පොලිය ගෙවන්න වෙනවා. අපි ඒකේ ණය ගෙවන්න වෙනවා. ඒකෙන්ද උපරිම ප්‍රතිලාභ ලැබෙන විදිහට ක්‍රියාත්මක කරවීම අප නව රජයේ වගකීමක් වෙනවා. එතකොට මම පිළිගන්නා කරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා වගේ මේකෙදි හරියට මේ ගැන සාක්ෂිතා වාර්තා බලන්නේ නැතුව ඒ සඳහා අදාළ මැෂින් අදාළ උපකරණ නිවැරදි උපකරණ භාවිතා නොකිරීම නිසා මෙහෙම ප්‍රශ්නයකට අපි බඳුන් වුණා කියන එක පිළිගන්නවා. නමුත් ඒක අපිට අර එදා ගරු ජනාධිපතිතුමා නෙළුම්කමුණ විරුද්ධ කරනකොට කිව්වා වගේ මේකේ ගත්තු ණය කියලා ඒ ආණ්ඩුවේ හිටපු අයට ණය ගෙවන්න වෙන්නේ නැහැ. ඒ ණය ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට. ඒකින්ද අපේ වගකීමක් තියෙනවා රටේ ජනතාවට උපරිම ප්‍රතිඵල ලබා දෙන්න. අපේ වගකීමක් තියෙනවා ඒ ආණ්ඩුව ගත්තා කියලා අපි ඒවා නවත්තන්න නැතුව වැරදි වැඩේ පුළුවන් කරන 100%ක් නිවැරදි කරන්න බෑ. දැන් ජනාධිපතිතුමා කිව්වා මිලියන 200කට වෙච්ච දෙයක් නැහැ කියලා. ඒක උනේ නැහැ කියලා කෝටි 200කට වෙච්ච දෙයක් නැහැ කිව්වා. ඒතර ඒක කියලා කිව්වයි කියලා නෙළුම්කුළුණ හදන එක නවත්තන්න බෑනේ. සල්ලි විඳන් කරලා ඉවරනේ. ණය අරගෙන ඉවරනේ. පොලිය ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවටනේ. ආණ්ඩුව මාරු කළා කියලා පොලියෙත් ගෙවන්න. ඒතර අපේ වගකීමක් තියෙනවා වර්තමාන රජයේ මේක හැකි උපරිම විදිහට ජනතාවට මේ ණය දරන්න වෙනවා. ණය බර වෙනවා. නමුත් හැකි උපරිම විදිහට ක්‍රියාත්මක කරවීම අපේ වගකීමක් වෙනවා. එම නිසා මම විශේෂයෙන් කියනවා වගකීමෙන් කියනවා ගරු මන්ත්‍රීතුමනි ප්‍රශ්න තියෙනවා. ගින් වල වතුර නැහැ. ප්‍රශ්න තියෙනවා. ගෙවල් බිල්ඩින් හදන්න බෑ. ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා මිසක්
ඒ ප්‍රශ්නට කලින් කල විටින් විට එන ප්‍රශ්නට උත්තර දෙන මිසක් මේ ව්‍යාපෘතිය පහුගිය ආණ්ඩුව කරා කියලා අපිට නවත්තන්න බෑ. නමුත් අපි උපරිම විදියට මැෂින් වෙනස් කළා, ඩ්‍රිලින් මැෂින් වෙනස් කළා. ඒ සඳහා වන්දි ගෙවනවා, අදාළ වන්දි ටික දීලා තියෙනවා. නිවාසවලට අවතැන් වලට යන්න විදිහක් නැත්තේ අයිතිවාසිකම කියන්න බැරි නිසා මිසක් සල්ලි නැති හින්දා නෙමෙයි. මේ රජයේ අවශ්‍ය සල්ලි ප්‍රමාණය වන්දි ගෙවන්න දීලා තියෙනවා. නමුත් ඉඩම් වල හිමිකම් වල තියෙන ප්‍රශ්න නිසා තමයි අපිට වන්දි 100% ඉවර කරගන්න බැරි වුණේ. ඒ වගේම ජල ගැටලු ආවා. ඒ ජල ගැටලුවට අවශ්‍ය සල්ලි ප්‍රමාණය ජල මණ්ඩලයට දීලා තියෙනවා නල ජලය දෙන්න කියලා. මම පිළිගන්නවා ඒ රට ඒ ප්‍රදේශයේ මිනිසුන්ට නල ජලය නෙමෙයි තමුන්ගේ ළිඳේ වතුර බොන්න බැරි වුණා කියන එක. නමුත් එදා ඒ කරපු වැඩේ, ඒ කරපු අසාර්ථක අසාර්ථක සමීක්ෂණ වලට කියලා අපිට මේක නවත්තලා ආපහු ඉඳේ වතුර දෙන්න බෑ. අපි එතන ඉඳන් පටන් ගන්න වෙනවා. ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාට විශේෂයෙන්ම කියනවා අදාළ ගැටළු වලට මේ රජයේ වගකීමෙන් පිළිතුරු දෙනවා කියන එක විශේෂයෙන් කියනවා.
බොහොම ස්තුතියි. ප්‍රශංක පහ ගරු ඉශාක් රහමාන මැතිතුමා.
මම අහනවා කතානායකතුමනි.
ගරු අභ්‍යන්තර සුදේශී කටයුතු පළාත්පා සභා පළාත්පා නැමැතුමා ඉනසීමට.
නියෝජ්‍ය කතානායකතුමනි, සුදේශී කටයුතු මතුමා මාසයක් ඉල්ලනවා.
ප්‍රශංක 6 ගරු වේලකුමාර මැතිතුමා. ගරු වේලකුමාර මැතිතුමා. ප්‍රශංක 7 ගරු එස්.එම්. මරික්කාර මැතිතුමා.
අහනවා නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවාදන යවන කටයුතු ඇමතුමා විසින්ට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකට පිළිතුර දැනට පවතින සංඛ්‍යාලේඛන අනුව මුළු බාලදක්ෂ දරු දැරියන් සංඛ්‍යාව 67,100ක් පමණ වේ.
සම්පූර්ණ පිළිතුර. හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුමා සභාගත කරන්න.
උත්තර දෙයි පස්සේ.
එනවා. ප්‍රශාංක 8 ගරු සභාගත කරන ගරු ප්‍රශාංක 8 ගරු කනකහෙරත් මැතිතුමා. ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සවි බල ගැනීම අමාත්‍යාංශ ගැනීමට.
ආනවා.
ප්‍රශාංක 8.
ජගතානායකතුමනි.
ප්‍රාථමික කර්මාන්ත මැතිතුමා සති දෙකක් කළා කියන.
දෙවෙනි අවස්ථාව.
ප්‍රධානකතුමනි
දෙවෙනි අවස්ථාව. හරි, මම පිළිගන්නවා. දෙවෙනි අවස්ථාව. ප්‍රශාංක 9 ගරු ජයන්ත සමරිල මැතිතුමා. ගරු රාජ්‍ය ව්‍යවසාය කඳුළු රටුරුමය මහනුවර සංවර්ධන අමාත්‍යාංශ ඇනසීමට. ප්‍රශාංක 10. මේ දෙවෙනි අවස්ථාව. හරි,
උත්තර දෙනවා.
එන අවතාවට කරුණාකර ප්‍රශ්නෙට උත්තර පිළිතුරු කරන්න. ප්‍රශාංක 10 ගරු සුසඳ පුජනල මැතිතුමා. ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ඇනසීමට.
මම අමාත්‍යාංශයෙන් සතියක් කල්ලි ඉල්ලනවා.
ප්‍රශාංක 11 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා.
අහනවා නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සභික ගැනීම මැතිතුමා ඇනසීමට.
මැතිතුමා නෑ, පිළිතුර නම් තියෙනවා.
ඔබතුමාද පිළිතුරු දෙන්නේ?
නියෝජ්‍ය කතානායකතුමනි, එකට පිළිතුර වැඩිහිටි තනන්තන් සඳහා වූ ජාතික සභාවේ කාර්යභාරය ශ්‍රී ලංකාවේ සිටින වැඩිහිටි තනන්තන්ගේ සුබසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සහ වැඩිහිටි තනන්තන්ට ආත්ම ගෞරවයක් ස්වාධීනත්වය හා ගරුත්වයක් ඇතුව ජීවත් වීමට අවස්ථාව සලසා දීමයි. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ කාර්යභාරය ජාතික සභාවේ කාර්යයන් ඉටු කිරීමේදී ඒවාට සහය වීම, ජාතික සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම, වැඩිහිටි තැනැත්තන්ට ප්‍රධානය කරනු ලබන ප්‍රතිලාභ දීමනා සම සහ සහන ඇතුළු මූල්‍යාධාර සහ උපකරණ ලබා දීම සහ ප්‍රධානය. ආ දෙකට පිළිතුර රුපියල් 2000 ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 386,083කට 2017 වර්ෂයේදී රුපියල් 2000 බැගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබා දීම. 2. ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටවීම හා මූල්‍යාධාර සැපයීම. ග්‍රාමීය වැඩිහිටි කමිටු 229ක්ද, ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල 2ක්ද, දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල 1ක්ද පිහිටවීම. මීට අමතරව පළාත් මට්ටමේ හා ජාතික මට්ටමේ රැස්වීමද, අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන්ද, ආගමික චාරිකා වැඩසටහන්ද පවත්වනු ලැබීය. 3. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම. 2017 වර්ෂයේ තුල වැඩිහිටියන් 45,156 දෙනෙකුට වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කරන ලදී. 4. පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්. වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යායාම වැඩසටහන්ද, සංගීත උපදේශන වැඩසටහන්ද, කාන්තාදින සැමරුම් වැඩසටහන්ද මාධ්‍ය වැඩසටහනක්ද ජනගහනය හා තිරසර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේද තිරසර ලංකා ප්‍රදර්ශනයට සහභාගීත්වය හා දැනුවත් කිරීමද පාසල් ලැබුම් දැනුවත් කිරීමේ වැඩසටහන්ද විශ්‍රාම පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ස්ටිකර් ඇලවීම මගින් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පවත්වන ලදී. පහ ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම වැඩිහිටියන්ගේ හැකියාවන් දායකත්වය සහ සහභාගීත්වය තුළින් අනාගතයට පියනගමු යන තේමාව යටතේ 2017 වැඩිහිටි දින සැමරුම උත්සවය 2017 ඔක්තෝබර් 1 වෙනි දින දිවයිනේ නන්දෙසින් පැමිණි වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එම උත්සවයට සමගාමීව අවුරුදු 100ට වැඩි වැඩිහිටියන් පිදීම, අවුරුදු 75ට වැඩි දෙමාපියන් පිදීම, සමෘද්ධි ළමා සමාජ මට්ටමින් දරුවන් වෙනුවෙන් දැනුම මිනුම තරගාවලියක් පැවැත්වීම, හොඳම වැඩිහිටි නිවාසයේ තේරීම, ආදරයයි කරුණාවයි ළමා අපේ වැඩිහිටි ලෝකයයි නමින් පාසල් දරුවන් අතර නිර්මාණාත්මක තරගාවලියක් පැවැත්වීම කර ඇත. 6 වැඩිහිටි නිවාසවලට මූල්‍යාධාර ලබා දීම. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය යටතේ කළමනාකරණය කරනු ලබන කතරගම වැඩිහිටි නිවාසයේ සහ සංචාරක නිකේතනයේද මාලිගාතැන්න එවිජින් නෝනා අනුස්මරණ වැඩිහිටි නිවාසයේද ඇතුළුව වැඩිහිටි නිවාස 10ක් සංවර්ධනය කරනු ලැබීය. 7 වැඩිහිටි ආවරණ කැපකරු වැඩසටහන. දානපතියන්ගේ පරිත්‍යාග තුළින් 2017 වර්ෂයේදී මසකට රුපියල් 500ක් වන පරිදි වැඩිහිටියන් 13 දෙනෙකුටද රුපියල් 250 බැගින් වැඩිහිටියන් 22 දෙනෙකුටද වැඩිහිටි ආවරණ කැපවරණ වැඩසටහන යටතේ මුදල් ආදාහන ලබා දෙන ලදී. 8 ප්‍රකාශන. වැඩිහිටියෝ සංග්‍රහ පිටපත් 1500ක්ද වැඩිහිටියෝ ත්‍රෛමාසික පුවත්පත් පිටපත් 3000ක්ද සාර්ථක වැඩිහිටි දිවියට මග අත්පොත් 2500ක් වැඩිහිටි ස්වයන් තොරතුරු වාර්තා අත්පොත් පිටපත් 6000ක්ද 2015 හා 2016 වර්ෂ වාර්ෂික වාර්තා පොත් හා CD පටත මුද්‍රණය කරනු ලැබීය. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර 2017 වර්ෂයේදී මෙම වැඩසටහන් සඳහා වැය කළ මුළු මුදල රුපියල් මිලියන 9124ක් වේ. එකට පිළිතුර දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව වැඩිහිටි ජනගහනය 2037 වර්ෂයේ වන විට මිලියන 5.11 වන දක්වා ඉහළ යන බවට පුරෝකථනය කර ඇත. 2012 වර්ෂයේ වැඩිහිටි ජනගහනයට සාපේක්ෂව 103% වැඩිවීමකි. මෙම තත්ත්වය ලංකාවට පමණක් සීමා වූ කරුණක් නොවේ. ජපානය, චීනය, කොරියා වැනි සංවර්ධනය වුණු රටවලටද මෙම ප්‍රශ්නය පවතී. ලෝකයේ රටවල් ගණනාවකම වැඩිහිටි ජනගහනය වැඩි වෙමින් පවතී. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර වැඩිහිටියන් බොහෝ දෙනෙකුට ජීවත් වීමට ආදායමක් නොමැති බවට පැමිණිලි හෝ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත ලැබී නොමැත. කෙසේ වුවද පසුගිය රජ යටතේ අවුරුදු 10ක කාලය තුළ වැඩිහිටි පුරවැසියන්ගේ අභිවෘද්ධිය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැත. සමාජ සේවා අමාත්‍යාංශය මා වෙත පවරන ලද්දේ පසුගිය වර්ෂයේ අවසාන භාගයේදීය. ඒ කියන්නේ මේ වර්තමාන ඇමතුමාට සමාජ සේවා අමාත්‍යාංශය පැවරුණේ පසුගිය වර්ෂයේ අවසාන භාගයේදී. මෙම කෙටි කාලය තුළ එතුමා විසින් ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් කීපයක් සැලසුම් කරලා තියෙනවා. දින 51ක අරාජික කාලය තුළ මේ සියල්ල කඩාවැටුණු බවත් කවුරුත් දන්නා කාරණයක්. කෙසේ වුවද මෙම වර්ෂයේ ජනවාරි මාසයේදී මෙම අමාත්‍යාංශය භාරගැනීමෙන් පසු අයවැය ප්‍රතිපාදනවල දැඩි සීමාවක් පැවතුණා. ඒ නිසා භාණ්ඩාගාරයට බරක් නොපටවා වැඩිහිටියන්ගේ සුබ සාධනය සඳහා අරමුදල් සොයා ගැනීමට ලොතරැයි පතක් දියත් කිරීමට එතුමා විසින් අනුමැතිය ඉල්ලා හිටියා. මේට භාණ්ඩාගාරය වෙතින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවා වැඩිහිටි ප්‍රජාවට සහන සැලසීමට එතුමා දැනටමත් කටයුතු යොදා තිබෙනවා. පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටි පුජ්‍යලයේ සහන ලබා ගැනීම සඳහා දැනට සහන ලබන පුජ්‍යලයෙකු මරණයට පත්වනතුරු බලා සිටිය යුතුයි. ඒක වර්තමාන ඇමතිතුමා විසින් වෙනස් කර බව සඳහන් කරනවා. මේ අවුරුද්දේ ඔක්තෝබර් පටන් පොරොත්තු ලේඛනයේ සිටින සමෘද්ධි ප්‍රතිලාභී නොලබන සෑම වැඩිහිටි පුජ්‍යලයෙකුටම රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට දැනටම කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව වැඩිහිටි සමිති 1000කට රුපියල් 100,000ක් බැගින් ලබා දීමටත් වැඩිහිටියන්ට වන්දනාගමන් යාමට හැකිවන පිණිස සෑම දිස්ත්‍රික්කයකම වැඩිහිටි සමිතිවලට බස් රථ ලබා දීමටත් කටයුතු යොදලා තිබෙනවා. මේ සියල්ල කරනු ලබන්නේ භාණ්ඩාගාරයට අලුතෙන් බරක් නොදී බවත් සඳහන් කරනවා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවා. මෙවැනි පැමිණිලි එම අමාත්‍යාංශය වෙත ලැබී නැත. විශ්‍රාම පූර්ව වැඩසටහන මගින් විශ්‍රාම දිවිය තුළ ආදායම උපයා ගැනීම සහ ලැබෙන ආදායම් පලදායි ලෙස සකසුරුවන් කරමින් පරිහරණය කිරීම පිළිබඳව හා නිරෝගිමත් වැඩිහිටි දිවියක් ගත කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරේ. දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. මෙමගින් රාජ්‍ය සේවකයා සහ වැඩිහිටි ප්‍රජාව අතර සමීප අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීම හා වැඩිහිටි ප්‍රජාව වෙත සලසන සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කෙරේ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර මෙවැනි පැමිණිලි අමාත්‍යාංශය වෙත ලැබී නොමැත. මේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටියන් සඳහා වූ නඩත්තු මණ්ඩලය හරහා වැඩිහිටියන්ගේ දරුවන් කැඳවා විමසීම් කොට ඔවුන් වෙනුවෙන් නඩත්තු මුදලක් ලබා දීම මගින් වැඩිහිටියන්ට සහන සලසනු ලැබේ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර ඉහත ලබා දී ඇති පිළිතුර මගින් මෙම විසඳුම් පැහැදිලි කර ඇත. ඈ අදාළ නොවේ. අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඇමතිතුමාට යොමු කළා ඔබතුමාට අපි ලිඛිතව ලබා දෙනවා.
ගරු මන්ත්‍රීතුමා, නියෝජ්‍ය කතානායකතුමනි, අතුරු ප්‍රශ්න දෙකක් කෙටියෙන් අහනවා. ඔබතුමා අදාළ ඇමතිතුමාට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ගරු ඇමතිතුමනි, මං හිතන්නේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මම දැක්කා මාධ්‍ය තුලින් එතුමා මුදල් අමාත්‍යංශය ඉල්ලනවා මේ සියලු ප්‍රශ්න වලට එතුමට උත්තර තියනවා කියලා. මං හිතන්නේ එතකොට මුදල් අර්බුදයක් රටේ තියෙන බව එතුමා ඒ කියන කතාවෙන් පේනවා. ඒක නෙවෙයි මගේ ප්‍රශ්නය. ගරු අමාත්‍යතුමනි, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා තමයි අපනයන භෝග නිෂ්පාදනය කිරීමේ ඒ වගකිව යුතු අමාත්‍යංශය. මම හිතන්නේ මම අපනයන භෝග මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම වලා තියෙන මම. ගරු අමාත්‍යතුමනි, කිරියල් ඇමතිතුමා දන්නවා අපේ කොට්ටාසියේ කරාම්බු රුපියල් 2200ට තමයි ඇමතිතුමනි විකුණන්නේ, දැන් 950යි. අපි මේ පාර කරාම්බු අස්වැන්න නෙළුවෙන උඩරට ජනතාවගේ ප්‍රධාන ආදායමක් තමයි කරාම්බු. මාතලේ මහනුවර කෑගල් වගේ දිස්ත්‍රික්කවල කරාම්බු කඩන්නේ නැහැ ඇමතිතුමනි. ගම්මිරිස් අපි 1600ට දුන්නේ, අද 450යි. ගම්මිරිස් කඩන්නේ නැහැ, රබර් ටික කපන්නේ නැහැ, සාදික්කා ගන්නෙ නැහැ, කුරුඳු කපන්නේ නැහැ. ඇමතිතුමා මුදල් අමාත්‍යංශය ඉල්ලනවා, තමන්ට දීපු අමාත්‍යංශය කරලා ඉන්න එපා, හරියට තව එකක් ඉල්ලන්න ඉස්සරලා. එතකොට මේක තමයි ඇත්ත කතාව. මම ඔබතුමාගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලා සිටිනවා. මං හිතන්නේ ස්ථාවර විලක් ගම්මිරිස් කරාඹු කෝපි ඒ වගේම රබර් මං හිතන්නේ දැන් මේ ආණ්ඩු ආවත් හරි මේ රබර් ටික කපන්න මිනිස්සුන්ට උවමනාවක් නැහැ. මොකද රබර් කපන පාඩුයි. අද තේදළු අපි 95ට තේදළු දුන්නේ, අද රුපියල් 55යි. ඒ නිසා ඇමතිතුමා මේ ඉලක්කම් හටම් මෙතන කියනවා ඇවිල්ලා. හැබැයි කිසිම සාධාරණත්වයක් නැහැ ඇමතිතුමාගේ අමාත්‍යංශයේ කරපු දියුණුවක් ඇත්තේ නැහැ. ඇමතිවරයෙක්ගෙන් පස්සයක් අහපුවම ඔබතුමා තමයි උත්තර දෙන්නේ. කෙලින් උත්තර අපිට ලැබෙන්නේ නැහැ. මං කනගාටු වෙනවා මේ ආණ්ඩුව පත් තුනේ දවසේ ඉඳලා ඇමතිවරු මේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ, අවශ්‍ය කරන උත්තර අපිට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු වෙනුවෙන් මේ පස්සයක් අහපුවම ඉතාල ඩිරෙක්ට් අපිට ඒ උත්තරේ ගරු කතා නියෝජ්‍ය කතා නම් අපිට හම්බෙන්න ඕනේ. හැබැයි ඔබතුමා මම ස්තුතිවන්ත වෙනවා, ඔබතුමා හරි උත්තර දෙන්නගෙන මේ වගේ උත්තරයක් හරි දෙන එක අපි ජනතාවට මුව ලබලා දෙන්න. ඒ නිසා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමාට යොමු කරන්න කියන මේ ප්‍රශ්න වලට උත්තර දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා සංඛ්‍යා ලේඛන මාර්ගයෙන් ඉදිරිපත් කරා වැඩිහිටි දීමනාව රුපියල් 2000ක් ලබලා දීම සඳහා තීන්දුව කරලා තියෙනවා. හැබැයි මෙවුවා තීන්දුව විතරයි, තාම වැඩිහිටි දීමනාව රුපියල් 2000ක් ගම් වලට ගිහිල්ලත් නැහැ, සමෘද්ධි නොලබෙන ඒ වැඩිහිටියන් එක ලැබිලත් නැහැ. ඒ නිසා ගිය ආණ්ඩුවේ කතා නෙවෙයි, ඔබතුමාලට අපිත් ආණ්ඩුවට උදව් කරා මේ ඡන්ද ඔක්කොම ලබලා දීලා ජනාධිපතිවරයා පත් කරා. මම හිතන්නේ ජනාධිපතිව වැඩ කරන්න තමුන්නාන්සලා දෙන්නේ නැහැ. තමන් ජනාධිපතිතුමා කතා කරනකොට අපි බොහොම කනගාටු වෙනවා. මේ ආණ්ඩුවේ ජන අගමැතිතුමාගේ දර ඇමති මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ කකුලෙන් අදිනවා. ඒ නිසා එතුමාට ඒ වැඩ ටික කරන්න ජනාධිපතිතුමාට හම්බුන්න අපි බොහොම පහදලිය එක දන්න. අද ඊයේ එතුමා නෙළුම් කුළුණ විරුද්ධ කරන වෙලාවේදී කළ ප්‍රකාශ තුළින් අපිට තේරෙනවා මහා වංචාවල් මේ ආණ්ඩුව තුළ සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා බොහොම පිරිසුදුව කතා කරන ආපු ගමන් බැඳු කරේ වංචාව මේ ආණ්ඩුව කරේ. ඒ නිසා අපිට තමයි අපිට එපා වුණා එක්සත් ජාතික පක්ෂේ වාඩි වෙලා ඉන්න එක. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා මේ වැඩිහිටි දීමනාවල් කිසි තැනක හම්බෙලා නැහැ. මේ ලැයිස්තුගත කරලා විතරයි තියෙන්නේ. ලැයිස්තුගත කරනකොට මේ ඡන්දයකට මිනිසුන්ට දෙන ගුණ්ඩුවක්. ඒ නිසා ඉතායික් වෙනින් මේ අපේ ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමාගෙන් ප්‍රාථමික කර්මාන්ත ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ලැයිස්තුගත කිරීම නෙවෙයි, මේ මුදල් ජනතාවට ලැබෙන විදිහට වැඩිහිටියන් ලැබෙන ලෙස කටයුතු කරන ලෙස මේ පස්සේ යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ධර්මතුමා නෑ, තුන්වෙනි ප්‍රශ්න නෑ ගරු මන්ත්‍රීමා, බොහොම කනගාටුයි. ගරු විමාන රථයක මන්ත්‍රීමා ප්‍රශාංක 12.
මම අහනවා
ගරු කනගාටුයි.
මම අහනවා
ප්‍රශාංක 12. ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන ඇමතිතුමා
මාස 3ක් කල්ලිලා තිබෙනවා.
ඔව්. ගරු විමාන රථයක මන්ත්‍රීමා
කතා නැගතුනේ ඔබතුමා දන්නවද මේක දෙවෙනි අවස්ථාවට මම අහලා තියෙන්නේ. මේක සහමුලින්ම මේ
අහන්නෙම රාජ්‍ය මුදල් කාරක සභාව අපි වාර්තාවක් ඉදිරිපත් කරා දරුවන්ට උසස් පෙළ සමත් දරුවන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සඳහා රජය වෙන් කරන මුදල් ඒ මුදලවත් පාවිච්චි කරන්නේ නැහැ ආණ්ඩුව. මිනිස්සු දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ වගේම මම සභානායකතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් විශ්වවිද්‍යාල වහලා තියෙනවා සතියක් අනද්දන කාර්ය මණ්ඩල ස්ට්‍රයික් කරලා තියෙනවා වැටුප් නැතුව. ඒ නිසා අපි අහන්න කැමතියි මොකද්ද විශ්වවිද්‍යාල අරින්න ආණ්ඩුව කරන්න කියලා.
ගරු සභානායකතුමා
අදාළ ඇමතිවරයා උත්තරේ නමුත් මට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ දීමනාව භාණ්ඩාගාරයෙන් අනුමත මේ එක්තරා කමිටියකින් අනුමත කරලා තියෙනවා. This payment has been recommended by certain committee. So මං හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි රජයට
ගරු කතානායකතුමනි දැන් අනද්දන කාර්ය මණ්ඩලවල වැටු තලය පැහැදිලිවම අඩු කළා තිබෙනවා පසුගිය 2015 ඔබතුමාලා වැටුප් වැඩි කරලා තිබි රාජ්‍ය සේවකයන්ට. සාමාන්‍ය සෑම රාජ්‍ය සේවකෙම 107 කින් වැටුප් වැඩි වෙද්දී මම මේක හැන්සාට් කරන ඔබතුමාගේ අවසරය මත ගරු කතානායකතුමනි
දැන් ඒක අපි පිළිගන්නවා.
අපි මෙවුන්ගේ 92යි වැටුප් වැඩි වීම තිබෙන්නේ. ඒක පැහැදිලි අසාධාරණයක්.
හොඳයි. දැන් මේ ප්‍රශ්නේ නැවත වතාවක් මේ න්‍යාය පුස්තකේ එනවා. එතකොට ඔබතුම අහන්නේ. ප්‍රශාංක 13 එක ඔව් සභානායකතුමා.
ඒකයි මම කිව්වේ. අපි මේ தත්ත්වය පිළිගන්නවා. මේ මෙය निराකරණය කිරීම සඳහා කමිටිය පත් කරලා තියෙනවා. අපි පිළිගන්න. ඔව් ඒක.
හොඳයි. හරි ප්‍රශාංක 13 තුෂාරේන්ද්‍රනි අමරසේන මන්ත්‍රීතුමා. ප්‍රශාංක 14 ගරු උදේ ප්‍රභාත් ගමන්පිර මහත්තයා. ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආ එකට පිළිතුර අධ්‍යක්ෂක තනතුරු 4ක් සහ සහකාර අධ්‍යක්ෂක තනතුරු 8ක් පුරපාඩුව පැවතින. ආ දෙකට පිළිතුර ඇමනුම එකෙහි සඳහන් වෙනවා මම ඒක සභාගත කරනවා. ආ 3 පිළිතුර ඔව් මේ වෙන විට ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂක පාලන තනතුරෙහි පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ සේවයේ නියුතුව සිට විශ්‍රාම ලැබූ නිලධාරිනිකගේ සේවයේ කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ලබාගෙන ඇත. දැනට දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ 2 හෝ 3 ශ්‍රේණියේ දෙපාර්තමේන්තුගත සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරු 8ක් කිසිදු නිලධාරියෙකු සේවයේ නොමැති හේයින් විධායක සේවා ගණයේ 3 වැනි ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමේ නනතුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂක තනතුරු තුනෙහි රාජකාරී ඉටු කිරීමට හෝ වැඩබැලීමට වැඩපිළිවෙලක් යෙදීමට කටයුතු කරනු ලැබේ. විධායක සේවා ගණයේ 3 වැනි ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමට ක්‍රියා කරමින් පවතී. ආ අදාළ නොවේ.
නියෝජ්‍ය කතානායකතුමනි අතුරු ප්‍රශ්න අහන්න පුළුවන් ගායන්ත කරුණාතිලක ඇමතුමාට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි. මොකද එතුමා මේ විෂය පිළිබඳ එතුමා විෂය භාර අමාත්‍යවරයා නෙවෙයි.
ඒවනවා සතියකින්.
එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි එතුමාගේ පිළිතුරත් එක්ක එකඟ වෙන්නේ නැහැ වැඩබැලීමට සුදුසුකම් සපුරා සිටින සහකාර අධ්‍යක්ෂක වරුන්ට වැඩබැලීමේ පත්තින් ලබා නොදුන්නේ මන්ද? ඔබතුමා ඒක අනාගතයේදී උත්තරයක් ලබා දෙන්න. ඒ වගේම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධ්‍යක්ෂක ජෙනරාල් වරිය සම්මතයන්ට පටහැනිව ලන්දේසි යුගයේ ලේඛන විදේශිකයන්ට ලබා දෙමින් කරන ජාවාරමට මේ පුරප්පාඩු පිරවීම බාධාවක් වන හේයින් මේ පුරප්පාඩු පිරවීම නොකර සිටින බවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් චෝදනා නගනවා. එවැනි තත්ත්වයක් ඇතුව තිබෙනවාද යනවග්ග ඇමතුමා පරීක්ෂා කර මේ ගරු සභාවට දැනුම් දෙන්නේද? ආණ්ඩුවට කාලේ බොහොම ටිකයි. ඒ නිසා ඉක්මනින් මේ පිළිතුරු ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංගමතුමා
මේක යොමු කරලා පිළිතුරක් දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශාංක 15 ගරු සනත් ශාන්ත පෙරමැතිතුමා. ප්‍රශාංක 15 ගරු සනත් ශාන්ත පෙරමැතිතුමා දෙවෙනි මටය. ප්‍රශාංක 6 ගරු වේල් කුමාර් මන්තුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
අහනවා. කතාවෙන්
ප්‍රශාංක 6
සභාගත කරනවා එක.
ප්‍රශාංක 13 ගරු ඉන්දුනිල් අමරසේන මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
මම අසමි.
ප්‍රශාංක 13
අභාගත කරමි.
ප්‍රශාංක 15 ගරු සනාත් ශාන්ත පෙරමැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයා අහනවද?
අහන ප්‍රශ්නය.
අභ්‍යන්තර කටයුතු මැතිතුමා. වජිර මැතිතුමා. ඔබතුමාගේ.
ඒ ප්‍රශාංක 15 දෙන්න මේ නියෝජක තනාගතුමනි.
ඔබතුමා සභාගත කරනවා මොකක්ද? කාලය ඉල්ලනවා.
සති දෙකක් කල් දෙන්නකෝ
එතකොට. හරි බොහොම ස්තුතියි.